ධර්මය කියලා කියන්නේ මේ අර උත්තරේ හරි මේ උත්තරේ හරි කියලා ගන්න පුළුවන්කක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේදී නම් අපිට සම්මුතියකට එන්න පුළුවන් කතා කරලා සාකච්ඡා කරලා ඕනම දෙයකදී සම්මුතියකට ඇවිල්ලා ඒක හරි මේක වැරදි කියලා ભેද කරගන්න පුළුවන්. ඒත් සද්ධර්ම අවබෝධය කියලා කියන්නේ ඒක හරි මේක වැරදි කියලා ભેද කරගන්න තරක් නෙමෙයි. මේමය. ඒ නිසා ඔය තර්ක වාද විවාද කොහොම තියෙන තැන්වල මේ ඒගොල්ලෝ එහෙම කරලා ඉවරලා මේක හරි මේක වැරදි කියලා න්‍යායට එනවා. නමුත් සද්ධර්මය anu ඒක හරි මේක වැරදි කියන න්‍යාය නොවේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කෑ ගැහුවොත් පමණින් මේක ළඟා කරගන්න බෑ. මේක හදවතට ඒ වගේම පුජ්‍යල විඥාණයට දර්ශනයට ජීවිතයට ආත්මයට කතා කරන දෙයක්. වචනයකින් කියා ඉවර කරන්න බැරි, වචනයකින් කියලා දෙන්නත් බැරි. එකම එක වචනය එකිනෙකා අතර තිබෙන නිර්වචනය විවිධයි. දැන් පොඩි ළමෙක් ළඟ තියෙන්නේ අපි ලොකුවට කතා කරන සමහර වචන, ඒක පොඩි නිර්වචනයක්. තරුණ කෙනෙක් ළඟ තියෙන්නේ තවත් ටිකක් වැඩුණු නිර්වචනයක්. වයසක කෙනෙක් ළඟ තියෙන්නේ තවත් නිර්වචනයක්. දාර්ශනිකයෙක් ළඟ තියෙන්නේ තවත් නිර්වචනයක්. එක වචනය. ධම්ම කියන වචනය අපි ගමු. ධම්ම කියන වචනේ ගත්තම් පොඩි ළමෙක් ඇහුවොත් මොකද්ද පුතා ධම්ම කියන්නේ? එයා දෙන නිර්වචනය. තරුණයෙක්ගෙන් ඇහුවොත් මොකද්ද නිර්වචනය? එයා දෙන නිර්වචනය. මහල් කෙනෙක්ගෙන් ඇහුවොත්, දාර්ශනිකයෙක්ගෙන් ඇහුවොත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. එතකොට අපි එක වයසේ ඉන්න පිරිසක් වුණත් අපේ උගත් මට්ටම් අනුව, කල්පනා ශක්තියන් අනුව, නුවණේ දූරදර්ශී භාවයන් අනුව නිර්වචන ප්‍රභේදනය වෙනවා, වෙනස් වෙනවා. ඒ නිසා අපි ලබා දීලා තියෙන නිර්වචන තුලින් ධර්මය හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ අපි මේ වචනය බොරුවක්. වචනේ මොවා යන්න ඕනමයි. වචනේ කියන්නේ බොරුවක්. දැන් ඔය ධර්මයේ කියද්දි ඉතින් අරයා කියන පැහැදිලි, මෙයා ටිකක් අපැහැදිලි, මෙහෙමයි මෙහෙමයි කියලා වුණත් හැඟුණත් ඒ එක් එක් දේශනාත්මක ශෛලිය නිසා, දේශනා විග්‍රහය නිසා මේ ඇතිවන දේ. මේ ධර්මයේම තේරුම් කරගත්ත මේ ගිහි පින්නතුනුත් ඉන්නවා, යම් යම් මට මේ ධර්ම තේරුම් තියෙන අය. ඒගොල්ලෝ ඉතාම ස්වල්ප කරුණු ටිකක් දන්නේ, ස්වල්ප කරුණු ටිකින් දේවල් කියනවා. ඉතින් බහුසුත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වචන හොඳට එකතු කරලා, ගැළපීම් කරලා, අලංකාර කරලා, මනහර කරලා, ලස්සන කරලා එක හදන්න පුළුවන්. දැන් පර්චස් 10ක ගාඩන් එකක් හදන එකයි අක්කර 5ක ගාඩන් එකක් හදන එකයි කියන්නේ දෙගන්නේ නේ. ඒක ගොඩාක් දැනුම පුළුල් කෙනෙකුට අක්කර 5ක් වගේ හොඳට තියෙනවා. ඒත් ලස්සන කරන්න පුළුවන් පාරවල් දාලා, දිය ඇලි දාලා කරලා තියෙනවා. පර්චස් 10 ගාඩන් එක හදන්න ගියාම පිටේට පල්පල් ටිකක් හිටවල නිකන් ඉන්න පුළුවන්. ඒ වගේ තමයි අර බහුසුත භාවයේ අනුව තමයි ඊළඟට ඒක ලස්සන වෙන්නේ. අවබෝධය ලස්සන වෙන්නේ කේක් කෙනාගේ ඒකයි. මේ ප්‍රබුද්ධ වෙන්නේ. ඉතින් ඒකට ධර්මය අහන්න ඕන, දාර්ශනික අදහස් බලන්න ඕන, හොඳින් පොතපත පරිශීලනය කරන්න ඕන, ඒ ආසයට ඇති කරගන්න පුළුවන්. ඉතින් ධර්මය කියන්නේ කවරක්ද කුමක්ද? ඔබ මේ වෙනකොට තේරුම් ගත්ත ප්‍රමාණයට අනුව ධර්මයේ අනු හැඟීම් නොවේ, ආකල්ප නොවේ, බලාපොරොත්තු නෙමේ, හරි හෝ වැරදි හෝ ගැනීම නොවේ. කාලිකෝ ධම්මෝ අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලයෙන්ම මනස නිදහස් කරගන්නවා. ඉතින් මනස නිදහස් කරගත්තට පස්සේ මේ තුන් කාලයෙන්ම තමන්ට දැනෙන්නේ මොකද්ද? තමන්ට දැනෙනවා ඉතාම සෞම්‍ය ගුණයක් දැනෙනවා. මොකද ලෝකේ ස්පර්ශ කරන්න නැති නිසා. ලෝකෝත්තරයි, ලෝකෝත්තර ඇසක් දර්ශනයක් පහළ වෙනවා. ඒ දර්ශනය ඕනම් වැඩිමෙන් ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන් හයම නිවාලන්න පුළුවන්. දැල්වෙන ස්වභාවයෙන් නිවන්න පුළුවන්. නැත්තම් හැම හිතක්ම තියෙන්නේ පිච්චි පිච්චි. හැම හිතක්ම තියෙන්නේ පිච්චෙනවනේ. අතීතය නිසා පිච්චෙනවා, අනාගතය නිසා පිච්චෙනවා, වර්තමානය නිසා පිච්චෙනවා. ඒ පිච්චිල්ල තියෙනවා මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් ළඟත්. ඒ පිච්චිල්ල තියෙනවා. ඒ පිච්චිල්ල අවමයි අඩුයි. ඒක ඉහළටම දියුණු වුණාට පස්සේ ඉතින් මහරහත් ත්වයට, නිරෝධ සමාපatti ත්වයට දියුණු වුණාම මේ පිච්චිල්ල ඇත්තෙම නෑ, දැවීම ඇත්තෙම නෑ. බුදුරජාණන් වහන්සේලාට තථාගත ආකාරයක් මිස දැවිල්ල කියලා දෙයක්, මානසික දැවිල්ල කියන දෙය නෑ. නැවිල්ල කියන දෙය නැහැ. ඒකයි දෙහෙන ප්‍රශ්නේ. ඉතින් වේදනා කියලා කියන්නේ විඳවනවා කියන ගුණයනේ. වේදනා, දුක්ඛ වේදනා, සුඛ වේදනා. බුදුරජාණන් වහන්සේලා අර දුක් වේදනාත් නැහැ, සුඛ වේදනාත් නැහැ. උපේක්ෂා වේදනාත් නැහැ. වේදනා ත්‍රයම නැහැ. වේදනා නිරෝධෝ. නිරෝධ වුණා. එතකොට බලන වේදනාවක් නැතුව ලෝකෙ දිහා බලනකොට තමයි පේන්නේ ඇත්ත ස්වභාවය. බෞද්ධයෝ හිතන්නේ මේ ලෝකෙ පිළිකුල් කළා, මේ යංගිසේ අදහසක් කරගන්න පිළිකුල් කළාම අපි ඒකට ආස නැහැ කියලා නේ හැඟීම තියෙන්නේ. පිළිකුල් කළාම ආස නැහැ නෙමෙයි, ඒකත් ආසාවක්. ඒක ගැටීම. පිළිකුලට ආස වීමනේ. ආස නැහැ කියලා කියන්නේ පිළිකුලට ඒකට ආස වීම. ඒක හරියට අර සුදුපත් කනවා කට්ටියක්, රතුපත් කනවා කට්ටියක් වගේ තමයි ඒක. සමහර අය ලෝකයට ප්‍රිය කර කර ඉන්නවා, සමහර අය ලෝකයට අප්‍රිය කර කර ඉන්නවා. මේ දෙකම චේතනාව මත සිදුවෙන මනෝභාවයන් දෙකක්. ආයේ කිසි කතාවක් නැහැ. ඒ නිසා මේ මනසේ ස්වභාවය තේරුම් අරගෙන, නැවත නැවත ඇලෙන මනස තේරුම් කරගෙන, නැවත නැවත ඇලෙන්නේ නැති වෙන විදියන මනස ඉක්මවන්න ඕන. ඒ ඉක්මවීම සඳහා මම ඔබට ක්‍රියාවක් දෙන්නේ නැහැ. විදර්ශනාව තමයි තියෙන ක්‍රියාව. එහෙම නැතුව ආකල්පමය ක්‍රියාවක් ලබා දෙන්නේ නැත. ආකල්පමය ක්‍රියාවක් ඔබට ලබා දුන්නොත් ඔබ වැටෙනවා ක්‍රියාවට, එහෙම නැත්නම් කර්මයට. ඉතින් මේ සද්ධර්මයේ දේශනා කරන පිරිසම යම් යම් අය පුජ්‍යලයන්ට යම් යම් ක්‍රියාවන් දීලා තියෙනවා නිකර කරන්න කියලා. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම මේ ක්‍රියාවට කර්මයට වැටිලා අතරමං වෙලා. ඒක දන්නේ නැතිකම ඒක අර දේශනා ප්‍රාතිහාරයේ මනාව කරගන්න බැරිකම එතන තියෙන්නේ. දේශනා ප්‍රාතිහාරයත් ඒක හරියට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ මේ සද්ධර්මයේ දේශනා කරන්න හැකියාව දෙන්න සුළු පිරිසක. හැමෝටම බෑ. සරියුත් හාමුදුරුවන්ට, මුගලන් හාමුදුරුවන්ට, ආනන්ද හාමුදුරුවන්ට, ඒ වගේ මිසක් නැතුව ඉතින් මේ කෝටි 7න් කෝටි 5ම බෞද්ධ වුණා කී දෙනාද බණ කිව්වේ? ඈ තාම සුවල්ප පිරිසකට තමයි සද්ධර්මය විග්‍රහ කරන්න පුළුවන්. විග්‍රහ කරන්න පුදුම නුවණක් ඕන. විග්‍රහාත්මකව බලන්න පුදුම නුවණක් ඉන්න. ඉතින් අවබෝධ කරගන්නත් පුදුම නුවණක් ඕන. මොළේ ස්නායු ක්‍රියාකාරීත්වය හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕන. ස්නායු දුර්වල වෙනකොට, වයසට යනකොට, කල්පනා කරන්න බැරි වෙනකොට බෑ. අමාරු. එතකොට එපා වෙනවා. මොකද කල්පනා කරගෙන යද්දී යාට ඒක හරි අමාරු වෙනවා. ස්නායු ක්‍රියාකාරීත්වයත් හරිම වැදගත්. මොකද මනුස්ස භාවයේදී මේක තේරුම් කරගන්නේ මනුෂ්‍යයාගේ දිනන මේ මානසික වේගයේ ඉක්මවන වේගයක් නිර්මාණය කරන්න පුළුවන් ශක්තියක් මොලේ. ඒක විද්‍යුත් තරංග ශක්තියක්. ඒ තරංග ශක්තිය නිර්මාණය වෙනවා මහ මොලේ තුල. ඒ නිසා තමයි මනසේ වේගයේ ඉක්මවපු වේගයක් ලෝක නිර්මාණය කරන්නේ. ඒ වේගය නිශ්චලයි. වේගයේ උපරිමේ නිශ්චලයි කියන න්‍යාය. මනසේ වේගයේ සීමාවක් තියෙනවා. නමුත් වේගයේ උපරිමේ නිශ්චලයි. ඔබට ඒක තේරෙනවා? දැන් අපි හිතමුකෝ තප්පරයකින් පෘථිවිය වටේ රවුමක් කරගෙනවා කියලා කෙනෙක්. ඒත් වේගය. විනාඩියකින් කරගුණත් වේගය. පැයකින් කරගිලාවත් වේගය. නේ? දවසක් ඇතුළත කරගිලාවත් වේගය. තප්පරයෙන් 10න් එකකින් වේගයෙන් ගිහිල්ලාවත් ඒත් වේගය. වේගයේ උපරිමයට යනකොට මොකද වෙන්නේ? නිශ්චල වෙනවා. තප්පරේ කෝටියට බෙදලා පංගුවෙන් ආවත් ඒත් වේගය. තප්පරේ කෝටි 100කට බෙදලා පංගුවකින් ආවත් පෘථිවි වටේ ගිහිල්ලා ඒත් වේගය. ඈ කෝටි 10,000කට බෙදලා ආවත් ඒත් වේගය. තේරෙන්නේ? තප්පරේ කෝටි 10,000කට බෙදලා දැන් තප්පරේ කෝටි 10,000කට බෙදුවොත් බුද්ධියට අල්ලන්න බෑනේ. ඒක කොච්චර මේ කාලයක්ද කියලා ඒක අල්ලන්න බෑ. ඒත් ඒ වුණත් වේගය. ඉතින් ඊටත් වැඩි ඉලක්කම් ඔහොමම කී ගියා මං කොච්චර ගියා. ඒ හැම ඉලක්කමක් කියවෙන තැනම ස්වල්ප හෝ නොපෙනෙන හෝ පෙනෙන වේගයක් තියෙනවා. තේරුණා නේද? ඒක වේගය කියන එක ඉක්මවා යනවා කියලා කියන්නේ අන්නේ ඉලක්කන් සියල්ලම පසු වෙනවා. ගණිතය පහු කරන්න සිද්ධ වෙනවා. ගණනේ කෙලවරට යනවා. ගණනය කරන්න බැරි මට්ටමට එනවා. වේගයේ උපරිමය නිශ්චලයි. දැන් උදාහරණයක් වශයෙන් ගියොත් ඔය ෆෑන් පෙත්තක් සාමාන්‍යයෙන් කැරකෙද්දිත් වේගෙන් අපිට ඒක පෙති ටික පේන්නේ නැහැ. මොකද වේගය අපිට ග්‍රහණය කරන්න බෑ හැට. ඒකයි යම්කිසි වේගයක් තමයි පේන්නේ. මේ දෘශ්‍ය ආධාරකයක් හරි පුදුමයි. දැන් අපි ඔය පෙරහැරවල් වල ගිනි බෝල දකිනවා. පෙරහැරේ වේගෙන් මේ ගිනි බෝල දෙකයි තියෙන්නේ. ගිනි බෝල දෙක වේගෙන් කරකවනකොට ගිනි වලල්ලක් තමයි අපිට පේන්නේ. සමහරවල් රාත්‍රී කාලයේදී එක ගිනි පේල්ලක් අරගෙන කරකැව්වත් ගිනි වලල්ලක් පේනවා. ඇහි වේගයේ සීමාව. මේ ඇහි වේගයට වඩා මේ දියුණු සීමාවන් ග්‍රහණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික කැමරා හදලා තියෙනවා. හැඩ අරම පෙනෙන්නේ. නමුත් එහෙම වෙන්න පේන්න පුළුවන් අධි තාක්ෂණික කැමරා තියෙනවා. හැටත් වැඩි එහා ගිහිල්ලා. සැනසිල්ල නැහැ මනස තුල. සැනසිල්ල නැහැ ඉන්ද්‍රියන් තුල. සැනසිල්ල නැහැ අතීතය අනාගත වර්තමාන තුල. සැනසිල්ල නැහැ ඔබගේ දැනුම තුල. දැනුම හලන්න වෙනවා. දැනුම හැලුවාම ඔබ මෝඩයෙකුත් නෙවෙයි ප්‍රඥාවන්තයෙකුත් නෙවෙයි. ඔබ මෝඩෙක් වෙන්නේ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ කේකටද? අපි කොච්චර ප්‍රඥාවන්තයි කියලා හිතාගෙන හිටියද, නමුත් අපිට වඩා ඉහළ තැනකට අපි ගිහපු ගමන් ආයි අපි මෝඩ වෙනවා නේද? ඕනම ගුරුවරයෙක් ඊට වඩා ඉහළ තැනකට ගියහම ගුරුවරයා ශිෂ්‍යයෙක් වෙනවා. තේරුණාද? එතකොට හැම කෙනෙක්ගේම ජීවිතයේ දෛනිකව හැමතැනදීම තේරලා තියෙනවා මම මෝඩයි මම ප්‍රඥාවන්තයි කියන දෙකම දැනෙලා තියෙන ජීවිතේට. මේ දැනුම හැලුවොත් එයා ප්‍රඥාවන්තත් නෙමෙයි මෝඩත් නෙමෙයි. ප්‍රඥාවන්තත් නෑ මෝඩත් නෑ. ඉතින් හොඳ නැද්ද? ඒ කියන්නේ තමා කෙරෙහි කිසිදු ආකල්පයක් නැහැ. එයා දැවෙන්නේ නැහැ මම ප්‍රඥාවන්තයෙක් කියලා උඩඟු භාවය ඇති වෙන්නෙත් නැහැ මම මෝඩයි කියලා දැවීම ඇති වෙන්නෙත් නැහැ. තේරෙනවනේ? ඒ දැවීම නැහැ වේදනා නිරෝධයි. වේදනා නිරෝධයි. ඒ නිසා ජීවිතයේ යම් ශාන්ත ගුණයක් තියෙනවා. ඒක තියෙනවා. ඉතින් අවබෝධ කරගත්ත කෙනෙකුට තියෙන්නේ විශේෂ යමක් කරන්න නැහැ. කැලඹුණු දිය භාජනයක් සංසුන් වෙන්න යන්නාක්සේ සංසුන් වෙන බව හිත තේරුම් අරගෙන ස්වභාවිකව ස්වභාවයට එක් කර ජීවත් වීමයි තියෙන්නේ. එවිට මනස ස්වභාවයෙන් තැම්පත් වෙනවා. ආයයි හොල්ලන්න යන්න ඕනේ. හැබැයි ඒ ලෝකෝත්තර සමාධිය වඩන ක්‍රමය, හැබැයි ඔය தත්ත්වයේ පුහුදු මනස කරන්න ගියොත් වෙන ප්‍රතිඵලයක් තමයි හම්බෙන්නේ. තේරුණා? ඒකයි தත්ත්වය. බුදුන් මනසට තියෙන විදර්ශනා කරලා ඒ தත්ත්වයට පත් වෙන්න ඕන. ඒක තමයි විදර්ශනාව, තමයි ක්‍රමවේදය. ඒක ප්‍රතිපත්තියක් නෙමෙයි. විදර්ශනාව කියන්නේ ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒකට මේ දාන්න බෑ සීමා. විදර්ශනාව කර සීමා නැහැ. දැන් විද්‍යාඥයෙකුට සීමා තියෙනවද? නැහැ. ආ මේ මට්ටමේ විතරයි පරීක්ෂණ කරන්න. ලංකාවේ නම් තියෙනවා. රටවල් වල නැහැ. දිනු රටවල් වල සීමා නැහැ. ලංකාවේ නම් ඉදි කට්ටක්වත් හදන්න දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී අති ගෞරවනීය රාජ්‍ය තාන්ත්‍රය ඉතිහාසයේ ඉඳලම තාම නැහැ. ඉතින් ඒ නිසා දාර්ශනිකයෙකුට සීමා නැති කරගන්න ඕන. නමුත් ආගම් වලින් නම් දාලා තියෙන සීමා එයින් එහා හිතන්න එපා. මේකට පැහැදෙන්න ඕන, මේක පිළිගන්න ඕන. තිත්තරව මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ අවසරය තියෙන නිසා අපි ඒක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. කිව්වට පිළිගන්න එපා. ඒක සත්‍යම තමයි, සත්‍යම තමයි, හරිම තමයි. ඒත් කිව්වට පිළිගන්න එපා. ඒයි ප්‍රත්‍යක්ෂව අවබෝධාත්මකව දැකීම අගය කරන්නේ. එතකොට කිව්වට පිළිගත්තොත් ඒක දැනුමක්, ප්‍රත්‍යක්ෂව ගත්තොත් ඒක අත්දැකීමක්. එංගලන්ත සීතලයි කිව්වොත් එංගලන්ත නොගියපු කෙනාට ඒක දැනුමක්. එංගලන්තයට ගිහිල්ලා ආවහම ඒක ප්‍රත්‍යක්ෂතාවයක්. දැනුම කියන්නේ කුතුහලයෙන් යුක්ත දෙයක්. දැනුම කුතුහලයෙන් යුක්ත දෙයක්. ඔබ ශ්‍රේෂ්ඨයෙක් පසුපස යා යුතු නෑ, ඔබ ශ්‍රේෂ්ඨයෙක් විය යුතුයි. ඔබ දෙවියෙකුට තීරණ ජීවිතේ ලබා දිය යුතු නෑ, ඔබේ ජීවිතයේ තීරණ ඔබ ගත යුතුයි. එසේ කල්පනා කරන කෙනාගේ තමයි ප්‍රඥාව නුවණ වැඩෙන්නේ. කුසලතාවයන් වැඩෙන්නේ. දැන් ගෙදර අම්මා තාත්තලා කන බීම ටික හම්බ කරලා දෙනකන් අර දරුවන්ගේ ප්‍රඥාව වැඩෙන්නේ. එයාට තේරෙන්නේ නැහැ තාත්තා කොච්චර දුක් විඳිනවද, අම්මා කොච්චර ලිප ළඟ දුක් විඳිනවද දන්නේ නැහැ. එයාට ටිකක් දෙන්න ඕන ලුණු ගෙඩිය සුද්ධ කරන්න. එතකොට තේරෙනවා යාට ලුණු ගෙඩිය සුද්ධ කරද්දී මේව අමාරුවක් තියෙනවා. ලිප ළඟ මෙච්චර රසයක් තියෙනවා කියලා අත්දැකීමෙන් එයා අවබෝධ කරගන්නවා. නැත්තං ඉතින් හරි ෂෝක් එකකට මේ කැම ටික හොයලා ගිහලා එයාට රසමදි වුණහම මේ පුක් මූණ දාලා අපිට බයිනවා. ඒ අවබෝධය නැති වුණා. ආයෙන හදාගෙන කන්න පුළුවන් කියලා හෙට දෙන්න ඕන කුසිය ඔන්න අදා ගන්න කනෝ කියලා බලන්න. එතකොට තමයි තේරෙන්නේ මේක මේ මට්ටමට ගොඩනගා ගන්න කොච්චර අමාරුද කියලා. නේද? හම්දුරුණත් අපි ගෙනල්ලා දෙන්නහම ඉතින් අපි හිතනවා මේ සරලයි කියලා. තවසේම මේ හතරට පහට නැගිටලා විහෙළවල කපල හදලා හදලා තමයි මේ දානි කියලා පූජ කරන්නේ. ඒක ප්‍රායෝගිකත්වයේ කියන එක දැනුමට වඩා සංකල්පවලට වඩා ටිකක් දුෂ්කර දෙයක් ඒක. ඒ වුණාට ස්ථීර සාර ජීවිතයකට ජීවිතයට විශාල පිටුවහලක් ඇති කරන බලයක් ඇති කරන මහා ජීවයක්. අභිමානයක් ඇති වෙනවා තමන්ගේ කියන අදහසවල. දැන් ඔබට ওই පාරේ සේල් වල කාර් සේල් වල තියෙන ලොකු වාහන එහෙමයි දැක්කහම ඒව ගැන අභිමානයක් ඇති වෙනවද? නෑ නේ. කිසි දෙයක් නෑ. ඉතින් ලස්සන තියෙන ලොකුවට තියෙන ඉතින් අපි බලලා කියන්නේ. හැබැයි ලොකු වාහනයක් ඔබ ගන්නවා, මිලදී ගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ ඔබට අභිමානයක් ඇති වෙන්නේ නැද්ද? අභිමානයක් ඇති වෙනවා. බයිසිකලේ හරි කාර් එක හරි ඒ ගැන අභිමානයක් ඇති වෙනවා. මේක මගේම රටේ කියලා. ඉතින් දැනුමත් එහෙමයි. දැනුමින් ඉන්නකොට ඒක හුදෙක් දැනුම නෑ, ප්‍රත්‍යක්ෂතාවයක් නැති නිසා අර තමන් ගත්තේ නැති වාහනයක් වගේ තමයි ඔහි තියෙනවා. මතයක් හැටියට තියෙනවා. ඉතින් මතවාද වලින් තර්ක කරන්නේ මොඩියෝ, අඥානයෝ, මෝහ අන්ධකාරේ ඉන්නයි. දැක්කේ නැති මලමාලි ගැන කපුගම් කතා කරන කපුවෝ වගේ. මාලිගාවක් නැති දැනක ඉනිමගක් බඳිනවලු හදන්න ඉන්න මාලිගාවට ගොඩ වෙන්න. නොදකපු ලෝකයකට දෙයියෝ අදහන මිනිස්සු ඔක්කොම මිනිස්සු අදාළ වෙන්නේ මේ අර මාලිගාවක් නැති දැනක ඉනිමගක් බඳින මිනිස්සු ගණයට. කොහාට නගින්නද කියලා අහුවම මං හදන්න හිතාගෙන ඉන්න මාලිගාවට නගින්න මේ ඉනිමග හදන්නේ. ඉතල මාලිගාව හදන්න බෑනේ. මාලිගාව පේන්න ඕන. මාලිගාව පෙනුනහම තමයි දෙර ළඟින්න ඕන. විදර්ශනාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔබ මනස අතික්‍රමණය කරන්නේ සද්ධර්මයේ උපකාරයෙන්. සද්ධර්මයේ උපකාරයෙන් මනස අතික්‍රමණය කරන්නේ විදර්ශනාවේ ප්‍රතිඵලයක් හැටියට. අතහැරීම යනු කවරන්ද? කිසිවක් නොවේ. කිසිම ක්‍රියාවක් නොවේ. ක්‍රියාවක් ඇති තැනක අතහැරීමක් නැත. ක්‍රියාවක් ඇති තැනක තිබෙන්නේ තවත් ආකාරයක ග්‍රහණය කිරීමක්. තවත් ආකාරයක ග්‍රහණය කිරීමක් තමයි තියෙන්නේ. තවත් ආකාරයකට කියව. එතකොට අතහැරීම යන ආකාරයක් නැති දෙයක්. අතහරින ආකාරයයි සමානයි. අතහැරීම යන ආකාරයක් නැහැ. ආකාරය කියලා කියන්නේ පිළිවෙලක්, ක්‍රමවේදයක්, සම්මුතියක්, මාර්ගයක් තිබීම. ආකාරයක් නැත. මේ ක්‍රමවේදයේ ලෝතර බුදුරජාණන් වහන්සේ අසිරිමත් විදියට හොයාගන්නේ මේක සාමාන්‍ය බුදු ඥානය තුල විඥානය තුල පහළ වෙන්නේ නැහැ. මේ විශේෂිත ධර්මයෙන් කිසිසේත්ම පහළ වෙන්නේ නැහැ සාමාන්‍ය විඥානය තුල. සාමාන්‍ය විඥානය තුල තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වින්දනය විඳින්න විතරයි පුළුවන්. ඒ ටික තමයි ඔබගේ ජීවිතේ පුරාම ඉඳගෙන ඉන්නේ. වරක සතුටු වෙමින්, වරක බය වෙමින්, වරක ජීවිතේ විවිධ ස්වභාවයන් වලට පත් වෙමින්, මනස තුල තියෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙ විඳින්මින් ජීවත් වෙනවා. ඒක තමයි මනසට බැසගත්ත, මනසට ඇලුණු, මනසට බැඳිච්ච කෙනාගේ ලක්ෂණය. මනස ඉක්මුවට පස්සේ යාට හැකියාව ලැබෙනවා කාලත්‍රේ ඉක්මවා කටයුතු කිරීමට, දැකීමට, ජීවත් වීමට හැකියාව ලැබෙනවා. කාලත්‍රේ ඉක්මවා ජීවත් වෙන්න පුළුවන්. කාලිකයි කියන්නේ කාලයක් නැහැ කියන එක. කාලයක් නැහැ කියලා කියන්නේ ඕනම කාලයක ගන්න පුළුවන් කියන එක නෙමෙයි. අපි සමහරවල් කියනවා කාලිකයි කියලා කියන්නේ ඕන කාලෙකදී මේක අවබෝධ කරගන්න පුළුවන් නිසා කාලිකයි කියනවා. ඕන කාලෙක මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒකට කියන බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් මේ පටිච්ච සමුප්පාදේ සහ චතුරාර්ය සත්‍ය නිර්වාණය ලෝකේ තියෙනවා කියන එක. එතෙන්දි පැහැදිලි කරන්නේ මේ නිර්වාණය හැම කල්හිම ලෝකේ තියෙන දෙයක් කියන එක. නමුත් මේ අකාලිකයි කියන තැනදී පැහැදිලි කරලා දෙන්නේ ඒක නෙමෙයි, වෙන දෙයක්. එතෙන්ට මේක සම්බන්ධ කරන්න ඕනේ, ඒක ඇත්තක්. හැබැයි ඒක නෙමෙයි මේ අකාලිකයි කියලා කියන්නේ. මේ කාලයක්මව අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක්මව නිසාක් අර අතෙන්ට ඒක සම්බන්ධ කරන්න බෑ. ඒක ඇත්ත. ඒ වුණාට එතෙන්ට නෙමෙයි ගැලපෙන්න මේක හදලා තියෙන්නේ නේ. දෙන්න නෙමෙයි. දැන් අපි බාන්නත් අපි නිර්මාණය කරගන්න ඔළුවට දාන්න, වැදගෙන යන්න බයිසිකල්, කකුල් දෙකට දාන්න සපත්තු දෙක තියෙනවා. ඉතින් ඒව නිසි තැනද ගලපන්න ඕන නේ. එහෙම නැත්තම් ඒ නිසි තැනට ගැළපීමක් ඇති කරන්න කරේ නැත්තොත් එහෙම සපත්තු දෙක ඔළුවට තියාගෙන නේද කැප් එක මේ කකුල් දෙකේ දාගෙන ගියොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙනවා. නිසි තැනට ගැලපුණාම තමයි නිසි ලස්සන වෙන්නේ. ඒකේ දෙයක් වැරදි හෝ හරි බවට පත්වන්නේ තමන්ගේ පෙරගත්ත මතයට අනුව. සමහර අය මේ වචන අහලා කියන වැරදි කියලා. මොකද එයා ගත්ත පෙර මතයට වැරදි. සමහර අය කියනවා හරි. මම මීට කලින් මේ පොතකින් බලලා තියෙන කාරණයක් ඔය ඒ නිසා ඒ මතයට හරි. ඔය දෙන්නම හරිද? නැත. ඔය දෙන්නම වැරදි. මේක හරි කිව්වත් වැරදි, මේක වැරදි කිව්වත් වැරදි. ඇත්තෙම මේක හරි වැරදි දෙකම නැති ධර්මයක්. ඔන්න සම්මුති ඥානයට පහර වදින තැන. සම්මුති ඥානයට දරා ගන්න බෑ. ඇයි? එල්ලිලා ඉන්න තැනක් ඇත්තෙම නැහැනේ. අපිට එල්ලෙන්න තැන දෙන්නෙම නැහැ. ඒ නිසා සම්මුති ඥානය ඉක්මවා යා යුතුමයි. සම්මුති ඥානය ඉක්මවා යා යුතුයි. සද්ධර්ම අවබෝධය කර ගැනීම යනු එයයි. මනුස්සත්ව පරිලාභෝ දුර්ලභෝ ලෝකස්මි. මනුස්සයෙක් වෙලා උපදින එක හරිම දුර්ලභයි. සද්ධම්ම සවනං අති දුර්ලභ. සද්ධර්ම සවනේ ඉතාම දුර්ලභ කාරණයක්. ඒක හමු වුණා හොඳ නුවණක් මෙනෙහි කිරීමක් කරන්න සද්ධාවත් ධර්මයේ කෙරෙහි සද්ධාවක් ඇතිවීම දුර්ලභ සිතක්. සමහර අය මේ වැඩසටහනට එන්නේ නැත්තේ මේ මහා ලොකු දේවල් නිසා නෙමෙයි. සමහර අය මේ ගෙදර බලා ගන්න කෙනෙක් නැහැ කියලා. හරියට තේරුම් ගත්තා නම් ගෙදර හුරු වරන් යද්දෙන් කියලා බනට එනවා. ඉතින් අප්‍රමාදේන සම්පාදේත. හැම දිනාටම තෙරුවන් සරණයි.